ඔඩ ප්‍රීස් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන ඇමතිතුමා
ගරු කතානායකතුමනි 2017 වර්ෂය සඳහා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභා වාර්තාවේ මේ කාරක සභාවේ සභාපති ගරු සුබන්දිර මැතිතුමා විසින් පිළිගැන්වීම ඒ වෙනුවට ගරු බිමල රත්නායක මැතිතුමා විසින් එම වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
මොන කමිටියකටද දෙකක් තියෙන්නේ? ගරු කතානායකතුමනි මුදල් මට කාරක සභා වාර්තා දෙකක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ නිසා
හොඳයි ඒක අනික ජාත්‍යන්තර සමිත අධීක්ෂණ කාරක සභාව වෙත දෙකම ඉදිරිපත් කරන්න
වෙනවා. හොඳයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලද 2011 අංක 18 දරන වරාය හා ගුවන්තුතුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය 2 2006 අංක 12 දරන මුද්‍ර ගාස්තු විශේෂ විධි විධාන පනත යටතේ නියෝග 3 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ ආඥා පනත යටතේ යෝජනා 4 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ තීරණය සහ 2017 අංක 30 දරන විසර්ජන පනත යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ පරිපූර්ණක වෙන් කිරීම සම්බන්ධයෙන් වූ මුදල් කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. ජාත්‍යන්තර සමතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ නියෝග සහ 2017 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් මුකේ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
හොඳයි බොහොම ස්තුතියි. මහජන පෙරසම් පිළිගැන්වීම ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු හේෂා විතානගේ මැතිතුමා සෞඛ්‍ය පෝෂණ ආදේශීය වෛද්‍ය ඇමතිතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි මම අහන ප්‍රශ්න. ගරු
කතානායක අද පැය භාගයයි තියෙන්නේ ප්‍රශ්න වලට ප්‍රශ්න උත්තර. නෑ කියන්න ඔබතුමා කියන්න. අද ප්‍රශ්න අඩු කරලා තියෙන්නේ.
ගරු කතානායකතුමනි A1 13 2 474 3 2 A1 මේ වන විට පස්මහල් ගොඩනැගිලි සංකීර්ණය කිරිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගොඩනැගිල්ලේ කටයුතු අවසන් වූ පසු ඇඹිලිපිටියේ ප්‍රදේශයේ ජනතාවට උසස් වෛද්‍ය සේවාවක් ලබා දීමට හැකිවන ඇත. ෆ්‍රාන්ස ආධාර යටතේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරුවර සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 18,500 කි.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මම පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදිහට ගරු ඇමතිතුමාට යොමු කරනවා. ඇඹිලිපිටිය රෝහල කියන්නේ රතුපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන රෝහල් අතරින් එකක්. හම්බන්තොට රෝහලත් රත්නපුර රෝහලත් මැදි වුණාම විශේෂයෙන්ම රතුපුර දිස්ත්‍රික්කයට පමණක් නොමේ තනමල්විල ප්‍රදේශය මොණරාගල දිස්ත්‍රික්කයේ ආවරණය වෙනවා. ඒතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙයා සූර්යවැය ප්‍රදේශය මිද්දෙනිය මේ වගේ විශාල ප්‍රදේශයක් ආවරණය වෙන ප්‍රධාන රෝහලක් බවට ඇඹිලිපිටි රෝහල ගරු ඇමතිතුමනි පත් වෙලා තියෙනවා. ඒතර ඇඹිලිපිටි රෝහල් භූමියේ තියෙන මං හිතන්නේ භූමි ප්‍රමාණයත් මේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ ගරු ඇමතිතුමනි. මොකද මේ තරම් පහසුකම් සැපීමට සිදු වෙලා තියෙන ඇඹිලිපිටිය රෝහලට මං හිතනවා ඔබතුමා මේ කිව්වා වගේ මේ වෙනකොට තව පස්මහල් ගොඩනැගිල්ලක් එනවා. මට දැනුණා ගරු ඇමතිතුමනි මේත් ප්‍රමාණවත් වෙන්නේ ඒ තරම් ලොකු තදබදයක් තියෙන රෝහලක්. පහුගිය කාල සීමාව පුරාම මේක දේශපාලන අධිකාරී අවශ්‍යතාවයන් මත ගරු ඇමතිතුමනි මේ පහුගිය පළාත් සභා මහාමාත්‍යවරයා කෑගල්ලට විතරක් වරප්‍රසාද දෙනකොට රත්නපුර මේ ඇඹිලිපිටිය රෝහල හුදකලා වෙලා තිබුණා. ඒ හේතු කාරණා එක්ක අද වෙනකොට යම් සහනයක් ලැබිලා තුනම මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. පළාත් සභාවේ අත්නොමතික පාලනය හරහා ප්‍රදේශීය ජනතාවට මහා සේවයක් කරන්න තියෙන මේ ආයතනයට නිවරදියට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්නේ නැහැ. සමහරවිට සේවක පහසුකම්, ඒ වගේ නිලධාරී පහසුකම්, ඒ වගේම බෙහෙත් ටික උනත් පහුගිය කාලේ යම් තැන්වල දැන් මම හිතන එකට විසඳුම් තියෙනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ රෝහල මම හිතන්නේ මධ්‍යම රජයේ රෝහලක් වෙන්න වටිනාකමක් තියෙන රෝහලක්. මම දන්නවා ඔබතුමාට එතෙන්ට යන්න අමාරු වෙයි. නමුත් මේ වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් කරන්න පුළුවන් කොහොමද කියලා කරුවා මම තුමනි දැනගන්න.
හොඳයි ගෞරවයෙන් මෙතුමා.
දැන් ඒක නිසා තමයි මේ පස්මහල් ගොඩනැගිල්ලට අමතරව මිලියන 18500ක් කියන්නේ විශාල මේ රෝහලක් ඇත්තරම. හදනකොට ඒ මිලියන 18500ක් වියදම් කරනකොට හැදෙන්නේ ඉතාමත්ම නවීන රෝහලක්. ඒක ඔක්කොම යුරෝපීය තත්ත්වයට තිබෙන රෝහලක්, යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස්. ඒක හදාන්නේ ප්‍රංශයත් එක්ක එකතු වෙලා. දැන් මේකේ අවසාන වෙලා තියෙන ඔක්කොම කළා. දැන් මේකේ අර මොකද්ද ප්‍රොකියන් ප්‍රොසීඩියර් එකේ ඉදිරියට යන්නේ. තවට නොබෝදිනකින් කැබිනට් අනුමැතිය අරගෙන අපි ඒක ආරම්භ කරනවා. ඒකත් එක්ක මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඖෂධවල කිසිම හිඟයක් පෞගේ අවුරුදු තුනේම තියුන්නේ නැහැ. කිසිම රෝහලක එක කරලක් බේත් පෙත්තක් අඩුවෙලා තියුන්නේ නැහැ. නමුත් දවස් 52 අර්බුදය තුළ එවැනි තත්ත්වයක් නිර්මාණය වුණා. මොකද මම ආපහු වැඩ බාර ගන්නකොට ඖෂධ 82ක් හිඟවෙලා ඖෂධ 216ක් හිඟවෙමි තිබුණා. ඒ අනුව අපි වහාම ගෙනාවා මේ ගුවන්ගතෙන් කළා අපි ඖෂධ ගෙනාවා තුන්වරකට. නමුත් මේ සියලු හිඟය අවසන් කිරීමට මං හිතන්නේ මේ මාසේ අන්තිම වෙනකොට අපිට පුළුවන් වෙයි මේක කරන්න. ඒ අරෙන්න කිසිම හිඟයක් තිබෙන්නේ නැහැ. අපි මේක ඍජු මැතිවත් වීමෙන් තමයි ඇඹිලි පිටියේ රෝහල අපි හදාන්නේ. පළාත් සභාවට අපි උදව් කරනවා. අපි පළාත් සභාවද රේකී අමාත්‍යාංශද කියලා නැතුව. හැබැයි මෙවැනි රෝහල් මේ වගේ විශාල දියුණුවක් කරාට පස්සේ විශාල ප්‍රශ්නයක් වෙනවා පළාත් සභාවට මේව නඩත්තු කරන්නට පුළුවන්ද කියන එක. ඒ අනුව ඉදිරියේදී යම් කිසි තීන්දුවක් ගන්න වෙයි මේ විශාලම හැදෙන රෝහල් ටික සංඛ්‍යාව ගැන මොකද කරන්න කියලා. මේ ඒ අනුව ඒක ඉදිරියට අපි තිබලා අපි මේ ඇඹිලි පිටියේ රෝහල ඉතාමත්ම දියුණු ඒ පළාතේ තියෙන විශාලම දියුණුම රෝහල බවට පත් කරනවා. මොකද මේක සබරගමු පළාත, ඌව පළාත සහ දකුණු පළාත තුනටම ජනතාවට පහසුකම් සබරන නිසා.
හොඳයි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. දෙවෙනි ප්‍රශ්නේ.
ඔව්. ස්තුතියි ගරු ඇමතුමනි. ගරු කථානායකතුමනි, මම ගරු ඇමතුමාට අවධානයට යොමු කරනවා. ඔබතුමාගේ ඒ සාර්ථක පිළිතුරත් එක්ක මම හිතන ඇඹිලිපිටිය ජනතාවට ලොකු හයියක් වෙයි. එයවට ජනතාවට ගරු ඇමතුමනි, ඔය මම කිව්ව භූමි ප්‍රදේශයේ යම් අඩුවක් තියෙනවක වැඩි දියුණු කරන්න. ඒ ඉදිරිපිට මං හිතන්නේ රජයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අවසාන වශයෙන්. මොකද ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් විදියට ඒ ඉඩම් ප්‍රමාණය අත්පත් කරගෙන මේ රෝහල තව ඒකක වැඩි දියුණු කරන්න කටයුතු කරන්න කියන එකත්. ඒ වගේම මේ රෝහල රත්නපුර රෝහල අනුන රත්නපුර දිස්ත්‍රික්කයේ මං හිතන්නේ කිසිම රෝහලක් නැහැ මධ්‍යම රජයෙන් පාලනය වෙන. ඒ නිසා ඔබතුමාගේ දැඩි අවධානය ඉරක් කළා. මොකද පළාත් සභාව තුලට වඩා සේවයක් ජනතාවට යන්න පුළුවන් මධ්‍යම රජයේ තියෙන පහසුකම් ටිකත් එක්ක ඔබතුමා කිව්වේ විදියට ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්න කියලා ඉල්ලීමක්.
හොඳයි. බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරි ඇමතුමා. ගරු අධ්‍යාපන ඇමතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, අයන්නේ එක, ඔව් අයන්නේ දෙක. ශිෂ්‍ය සංඛ්‍යාව 243යි, ගුරු සංඛ්‍යාව 23යි. පහත වගේ ගුරු සංඛ්‍යාව වර්ගීකරණය ඉදිරිපත් කර ඇත. විෂය ගුරු සංඛ්‍යාව විෂය ප්‍රාථමික 6යි, හර විෂයන් 8යි, කාණ්ඩ විෂයන් 6යි, විශේෂ අධ්‍යාපන 2යි, වෙනත් පාසලකට තාවකාලිකව අනුයුක්ත කළ 1යි, එකතුව 23යි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර, මෙම පාසලට ක්‍රීඩා පිටියක් ඇති අතර ඒ ප්‍රමාණවත් ප්‍රමාණයෙන් කුඩා එකක් බවත්, 2018-19 වර්ෂවල එම පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පවත්වා නොමැති බවත්, 2017 වර්ෂයේ ක්‍රීඩා උත්සවයේ එම ක්‍රීඩා පිටියේ පවත්වා ඇති නමුත් මීටර් 200 සහ මීටර් 400 දීමේ ඉසව් එම ක්‍රීඩා පිටියේ පැවැත්වීම සඳහා ඉඩ ප්‍රමාණවත් නොවූ බැවින් එම ඉසව් පමණක් පාසල අසල මාර්ගයේ පවත්වා තිබෙන බවත් ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත. 4. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති B-E කාණ්ඩ යටතේ මෙම පාසලේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත්, එම විදුහලේ ක්‍රීඩා භූමිය සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කර ඇති බවත්, එම විමර්ශනය අනුව ක්‍රීඩා පිටියෙන් සංවර්ධනය කිරීමේ හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වන බවත් ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත. එසේම එම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීම සඳහා ඉංජිනේරු සේවා කාර්යාලය වෙත යොමු කර ඇති බවත් ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත. අදාළ නොවේ.
අමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුර සපයීමේදී. කරු අමතුමනි, දැන් මේ 2018-2019 ක්‍රීඩා උත්සව පැවැත්වුවේ නැති හේතුව තමයි ඔබතුමා කියනවා වගේ මේ ක්‍රීඩා පිටිය කුඩා නිසා. මීට 200-400 විතරක් නෙමෙයි ගරු අමතුමනි, තව ගත්තොත් කවපෙත්ත විසිකිරීම, යගුලි විසිකිරීම, හෙළ විසිකිරීම වගේ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා ගණනාවක් කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේක පවත්වෙන්නේ නැහැ. ඔබතුමාගේ සංකල්පය, ඔබතුමාගේ වැඩසටහන ඉතාමත්ම ශක්තිමත්ව රටබර ධ්‍යාත්මක වෙනකොට සමහර පළාත්වල ක්‍රියාත්මක නොවුණු බව ඔබතුමා දන්නවා. ඒකක් තමයි ඌව පළාතේ. හොඳම පාසල ළඟම පාසල හොඳම පාසල වැඩසටහන. සම මේ වැඩපිළිවෙල ගරු ඇමතුමනි ක්‍රියාත්මක වුණා නම් හරියාකාරව අවශ්‍ය දේට අවශ්‍ය විදියට යොදවන්න. ඒ වැඩපිළිවෙල සිදුුනේ නැහැ. ඔබතුමා දේශපාලනීකරණය නොවුණා. ඒක අපි ගරු කරන අදටත් හෙටටත්. හැබැයි පළාත තුල එක දේශපාලනීකරණය වුණා. ඒකේ බලපෑම තුල මේ ක්‍රීඩා පිටිය සහ මේ අධ්‍යාපනය ලැබන මේ දරුවන්ට මේ අපහසුතාවය නිසා දිගින් දිගටම කටයුතු කරන්න උනේ නැහැ. සමන් හිතනවා ඔබතුමාගේ සහ ප්‍රියාණ්ඩේ විශේෂ අවධානය යොමු කරලා පළාත් සභාව මොන වැඩේ කරත් මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ මේ ආරම්භ කරන්න ක්‍රීඩා පිටියට අවශ්‍ය ප්‍රතිපාදන ටිකක් දිය හැකිද ගරු
ඇමතුමා?
ගරු කතානායකතුමනි, මේ ළගම පාසල ව්‍යාපෘතිය හොඳම පාසල ව්‍යාපෘතිය අපි ආරම්භ කරේ නිර්ණායක මත. අපි පැහැදිලිව කලාප අධ්‍යක්ෂකවරුන්ට පළාත් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන්නා. නිර්ණායක මත ප්‍රමුඛතාවය හඳුනගෙන අවශ්‍ය ඒ කටයුතු කරන්න කියලා. හැබැයි සමහර පළාත් මං හිතන්නේ දේශපාලඥයන්ගේ මදිහත් වීම මත සමහර අවස්ථාවලදී මේ නිර්ණායක හිට මෙහෙට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම දැක්ක අර මහබියා විලච්චිය පැත්තේ මේ පාසලක ළමයින් ඉගෙන ගන්නවා මේ ගොඩනැගිලි පහසුකම් රහිතව. ඒ කියන්නේ ඉතාලම මේ తాවකාලිකව මත එසේ තියෙන විදිහක් නැහැ. මේ වෙන විට මේ රටේම පාසල 10195න් ගොඩනැගිලි විතරක් අපි 1500ක් දීලා තියෙනවා. තට්ටු දෙකේ තුනේ තනි තට්ටුවේ ගොඩනැගිලි. එතකොට පාසල් 5500කට අපි ලක්ෂ 150 ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. එතකොට මෙසේ තිබෙන්න බෑ. දැන් ඒ පිළිබඳව මම වාර්තාවකුත් දීලා තියෙනවා පළාත් අධ්‍යක්ෂකවරයාගෙන්. අර මන්ත්‍රීතුමා කියනවා වගේ සමහර ඒවා ABCE කාණ්ඩ වලට දාපුවාම ඒවා සමහර ඒවා වෙනස් කරලා තියෙනවා. ප්‍රමුඛතාවය නැතුව E එකේව නැත්තම් අර අවසානයේට කරන්න ඕන ටික ඉස්සරහට අදලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න සමහර තැන්වල තියෙනවා. ඒ පිළිබඳව අපි දැන් මේ වසරේ සිට තදින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඒකට විරුද්ධව.
රැමතුමනි, එසේම තදින්ම ක්‍රියාවිතිය යුතු එකක් තමයි මම යෝජනා කරන්නේ. අපේ බණ්ඩාර ප්‍රදේශයේ ධර්මපාල විද්‍යාලය, මේ විද්‍යාලයේ ඔබතුමා ළඟම පාසල උදම පාසල වැඩපිළිවෙලට දුන්න ගොඩනැගිල්ල හැදුනේ පාසලෙන් කිලෝමීටර් 4ක් ඈත ප්‍රාථමික පාසලේ. දැන් මේ තියෙන කේදිනේ තාත්වික කරු ඇමතුමනි, උසස් පෙළ හදාන දරුවෝ ඉන්නේ ප්‍රධාන පාසලේ. ප්‍රධාන පාසලේ ඉඳලා කිලෝමීටර් 4 ගත කරලා එනකොට පීරියඩ් එක ඉවරයි. ඒ හැමදාම මේ දරුවන්ට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔබතුමාව දැඩි තීන්දුව ගන්න ලේඛනය තුල මේකත් බලලා මේ කලාප අධ්‍යක්ෂක හෝ මේ යෝජනාව ගත්ත පුද්ගලයාට දඩුවම් දීමට අවශ්‍ය කටයුතු කරනවාද කියලා මම අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ ප්‍රදේශය විතරක් නෙමේ ලංකාව වටේම මේ නිර්ණායක දීලා තිබියදී එසේ ඒවා මේ විකෘති කරමින් නැත්නම් ඒකට අනුකූලව වැඩ කරලා නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි.
සමහර ප්‍රශ්න අහන්නේ නැහැ අපේ ගරු මන්ත්‍රීතුමාලා. ඒතකොට ඒ කාලේ කාටත් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එසා ඒ කාලේ ප්‍රයෝජනවත් ගැනීම සඳහා උදාහරණයක් ගත්තොත් ඒ ප්‍රශ්නේ කලින්ම කල් තියා අපේ මහලිකන්තුමා දැනුවත් අමතුමා එන්නේ නැහැ, අහන්නේ නැහැ කියන කාරණේ හොයලා බලලා ඒ කාලේ අපට ලබා දෙන්න පුළුවන්ද? නැත්තම් අර ටීවී එකේ මැච් එකක් හොඳට යනකොට විදුලි විසන්දුනාව අපට දැනෙන දුක ශෝකය වගේ තමයි ගරු ඇමතුනි පසුබලේ මන්ත්‍රීවරුන්ට අපිට කතා කරන්න තියෙන කාලයක් නැති වෙලා යන. ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් අර අසන්න නැති එන්නේ නැති කල් ගන්න නැති අවස්ථාව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න ගරු කතා.
ඔව්, ඉතින් මේ දවස්වල නැතිනේ මන්ත්‍රීමාර වෙලාව මදි අයවැය ව්‍යාජේ කතා කරන්න තියෙන දේ ඉතුරු වෙනකන් පාවිච්චි කරනවා කතා කිරීම සඳහා. සාමාන්‍ය මේ අවස්ථාවදී බලන්න පුළුවන්. බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු වේරු කුමාර මැතිතුමා.
රාජ්‍ය
ව්‍යවසාය කඳුරට උරුමේ මහනුවර
තනායකතුමනි, රාජ්‍ය ව්‍යවසාය මැතිතුමා සති දෙකක් කල්ලිලනවා.
හොඳයි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීම
මම අහනවා. ගරු කතානායක
සීට දෙන්න.
ඔව්.
ගරු කතානායකතුමනි, අයන් එක ඔව්, දෙක නොදනි, තුන නොදනි, හතර ආයන් එක ඔව්, දෙක පාසල් ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා ගුරුරුන් බඳවා ගැනීමට අංක 2017 ඉරක් ED ඉරක් ඊරක් 07 හා 2017 3/22 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අංක ආමප ඉරක් 17 ඉරක් 06 53 ඉරක් 742 ඉරක් 029 හා 2017 5 31 දිනති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා උපාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අංක 282 සහ 2018-7-26 දිනැතිව ගැසට් නිවේදනයක් ප්‍රසිද්ධ කොට 2018-11-25 වන දින විභාග කොමසාරිස් ජෙනරාල් විසින් තරග විභාගයක් පවත්වා ඇත. එහි ප්‍රතිඵල ලද පසු ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා අදාළ බදවා ගැනීම සිදු කරනු ලැබේ. ආයන්න අදාළ නොවේ.
හරිද? ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය. දැන් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ ඇත්තටම 2017 අගෝස්තු 11 වෙනිදා ගරු ආණ්ඩු පක්ෂ සංවිධායක මලගේ පුවත්පත් වාර්තාවක්ම තියෙනවා. ගායන්ත කරුණාතිලක මහතා ප්‍රකාශයක් කළ තිබෙන පත්‍රවලට ඔබතුමත් 2017 ජනවාරි 26 වෙනිදා අද පත්පතරයට කියපු එක මෙතන තියෙනවා. ඒ නිසා දැන් අද මම මේ ප්‍රශ්න ඉදිරිපත් කළා වරුදුකට වැඩි. ඉතින් නමුත් අද දැන් මේ තියෙන තත්ත්වය තමයි ඔබතුමා දැන් කියන විදිහටත් තවමත් ඒ විභාග ප්‍රතිඵල යනකම් තමයි ඉන්නේ. ඒ නිසා මම දැනගන්න කැමති දැන් 2017 ජනවාරි වල කියපු දෙයක් 2019 මාර්තු වෙනකොටත් තාම ඉටුවල නැති නිසා දැන් මේ සැබෑ ලෙසම මේ ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කවදාට කලින්ද සිද්ධ වෙන්නේ? මනෝ උපදේශණය සම්බන්ධ.
ඔබතුමා කිව්වා හරි, ප්‍රමාදයක් තියෙනවා. අත්ත වශයෙන් මේකට අපේ නෙමේ ප්‍රමාදේ තියෙන්නේ. මේක ඔබතුමා මේ පිළිතුර අනුව පේනවා ඇති 2018 හත්වෙනි මාසේ 25 වෙනි දින විභාග ජෙනරාල් විභාග කොමසාර ජෙනරාල් විභාගයකුත් තියලා ඊට අවශ්‍ය කටයුතු කරලා දෙනවා. මේක ප්‍රමාදයට හේතුව තමයි අපි මේ පුරප්පාඩු විශේෂයෙන්ම මේ පළාත් වලින් ගෙන්න ගන්න ඕනේ. මේ පුරප්පාඩු පිරමිදේ පළාත් තමයි අපිට එවන්න ඕනේ මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා. දැන් අදටත් ওই 3000 ගාන තිබ්බට 2000 ගානේ ගන්න වෙන්නේ. අපි මේ ඇදෑදී ඉඳලා තියෙන ඇත්තම කරු කතානායකතුමනි, මේ සමහර පළාත් වලින් එවන්නේ. දැන් මේ ශිෂ්‍ය උපදේශනය කියන එක හරි වැදගත්නේ. දැන් පළාතෙන් එකඟතාවයේ එව්වේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ බඳව ගන්න පළාත් පාසල් වලට. ඉතින් දැන් 3800කට මට මතක හැටියට අපි අනුමැතිය ගත්තා. මේ කැබිනට් පත්‍රිකාවේ අනුමැතිය ලබා ගත්තත් මේ අපිට මේ දැනටත් මේ විභාගෙ තිබ්බත් ගන්න පුළුවන්කම තියෙන්නේ 3000 මේ 2000 ගානේ. මේ ඉස්සෙල්ලා අනුමැතිය තිබුණා. ඉතින් 2000 ගානක් තමයි ගන්න පුළුවන්කම. දැන් විභාගෙ තියලා තියෙන ඉතා ඉක්මනින් ගන්න පුළුවන්. දැන් මේ අපිට මේ අතර එනවා නම් අනිත් පළාත් වලින් අනුමැතිය මේකෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා අපිට. ආපහු මේ ඒ පිළිබඳව අපි PSC එකටත් කියලා. ඉතින් ඒ පළාත් වලින් ලැබෙන මේ ප්‍රමාදේ නිසා මේක විතරක් නෙමෙයි ගුරුවරු බඳවා ගැනීමෙත් එහෙමයි. සමහර පළාත් ඒක ගන්න අපිට එකඟතාවය වන්නේ නැහැ. ගුරුවරු හිගය තියෙනවා. ඒගොල්ලෝ ගන්නේ උපාධාරීන් විතරයි පළාත් වලට ගන්න පුළුවන්කම තියෙන උපාධාරී අරන් වෙන විෂයන් උගන්වන්න දානවා. ඒක තමයි මේ අධ්‍යාපන ක්වොලිටි එක ගුණාත්මකව වැටෙන හේතුව. අපිට
ගරු කථානායකතුමනි, දැන් පළාත් සභාවේ ගැටලුවයි ප්‍රධාන ආණ්ඩුවේ ගැටලුවයි පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. නමුත් දැන් විශේෂයෙන්ම ගත්තොත් අපේ රටේ දැන් මේ විභාග පීඩනය නිසා දරුවන් තුළ ඇතිලා තිබෙන මානසික ආතතියක්, ඒ වගේම මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා තියෙන තත්ත්වයක්, විශේෂයෙන්ම උතුරු පළාතේ. මා තත්පර 10ක් ඔබතුමාගෙන් ඉල්ලා ගන්නවා කරු කථානායකතුමනි. මම උපුටා දක්වන්න මේ හමුදා සබලෙක් පුවත්පතකට ප්‍රකාශයක්. ඔහු හමුදාව තුළ වැඩේ, මොකද සාමාන්‍යයෙන් ඕනෑම හමුදාවක විශාල පිරිසක් මානසික ආතතියට ලක් වෙනවා. ඔහු කියනවා හමුදාවෙන් තිබු නිසා ඔහුගේ ඔහුට හැමදේම අමතක වෙනවා. මාත් එක්ක හිටි අනිත් සබලුන්ගේ නම් පවා මට අමතකයි. ඒතරක් නෙමෙයි ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතනවා. මට පානය කරන ගන්න බැරි තරම් තරහ යනවා. පවුලයාටත් ඒ නිසා මාව එපා වෙලා ගියා. මේ වගේ මේ තාතරපත් වෙච්ච උතුරේ අම්මලා ගුරුවරු විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ නිසා මේ කඹ ඇදිලා නතර කරලා ඔබතුමා වැඩි මැදිහත් වීමක් කරලා මේ ගුරුවරු වහාම බඳවා ගන්න ලෙසත්, ඒ වගේම ඔවුන් මේ ගන්නාර තනතුරට පමණක්, ඒ කියන්නේ මනෝ කියන්නේ ඒ කවුන්සලින් වලට ඒ උපදේශනය සඳහා පමණක් ඔවුන්ව යොදා ගන්නා විදියට පත්තිම් ඒජටම සකස් කළ දෙන්න කියන ඉල්ලීම තමයි ඉල්ලන්න තියෙන්නේ.
අර මන්ත්‍රීතුමනි, මේ ඒ ඇත්ත වශයෙන්ම උතුරු ප්‍රදේශය නම් කිසි ප්‍රශ්නයක් නැහැ. උතුරු සහ නැගෙනහිර පළාත්වලින් අපිට ඉතාම ඉක්මනින් එවනවා මොන හරි කියපුවාම ඒගොල්ලෝ බඳව මේ මේ කොටසටත් ඒගොල්ලෝ එකඟතාවය එවලා තියලා එවලා තියෙනවා ඒ නිසා අපිට බඳවා ගැනීම ඉතාම ඉක්මනින් බඳව ගත්තාම උන්ට පත්වීම් දෙන එකේ ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ අර ඔබතුමා කිව්වා වගේ අර මේ අපි මේ බඳවා ගැනීම කරන්නේ වෙනත් විෂයන් වලට නෙමෙයි දැනටත් ශිෂ්‍ය උපදේශනයේ ගුරුවරුන් ඉන්නවා හැබැයි ඔවුන් පුහුණු අය නෙමෙයි ඒ වගේම විධිමත් ඒ විධිමත් අය නෙමෙයි ඒ නිසා තමයි අපි තීරණය කරේ විශ්වවිද්‍යාලවලින් විශ්වවිද්‍යාලවල මේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධියට ප්‍රමුඛත්වය දෙන්න ඒ වගේම ඊට එහාට යනවා නම් සමාජ විද්‍යා උපාධිය කරපු අයටත් ප්‍රමුඛත්වය දීලා තමයි මේ බඳවා ගැනීම කරන්න අවශ්‍ය විභාග තියලා අවසන් කරලා තියෙන්නේ. ඉතින් මේ දැන් මාස දෙක තුනයිනේ මේ විභාගේ අවසන් වෙලා අපිට මං හිතන්නේ මාස 3-4ක් ඇතුළත අපිට බඳවා ගන්න පුළුවන්කම තියෙනවා උතුරු නැගෙනහිර ඔබතුමා කිව්වාගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසාම තමයි අපි 2017 මේ ගැටලුව හඳුනාගත්තේ ප්‍රථමයෙන් මේ ප්‍රමාදයට හේතුව අර ප්‍රශ්නේ. ඒ නිසා අපි ඉක්මනින් මේක කරන්න.
හොඳයි බොහොම ස්තුතියි. 27-2 චාන් යෝග යටතේ ප්‍රශ්න ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ආ සෝරි පොඩ්ඩක් ඉන්න දෙවෙනි මාටේ යන්න ප්‍රසමයි ඉන්න නම්බර දෙවෙනි මාටේ වෛද්‍ය නරින්ද ජයසේ මැතිතුමා
ආනෝ
සභාවට යන අතර ගරු පද්ම විදේශාන්ති කොන්සේකර මැතිතුමා ආනෝද ප්‍රශ්න ආනෝද නෑ
ආනෝ සභාගත කරනවා
ආ ඉෂාක් රෝමන් මැතිතුම ප්‍රශ්න යනවාද 7 අශෝක ප්‍රියන්ත මැතිතුම සභාවට ගන්නවද ගරු මන්ත්‍රීතුම
7-2 කල්ලිලා තිබෙනවා
එච්චරයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුම
ගරු කතානායකතුමනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වෙනි සතිවාරය 2019 පෙබරවාරි 25 වෙනි දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. මෙම සතිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්තුමිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතය. එකී වාර්තාව අනුව ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ඇතුළු එක්සත් ජාතීන්ගේ සමග නිරන්තර සහයෝගයෙන් සුගිය කාලයේ කටයුතු කර ඇත. 2015 වසරේ තමන්ද පාර්ශ්වකරු වෙමින් වත්මන් ආණ්ඩුව විසින් තමන් විසින්ම ශ්‍රීලංකාවට එරෙහිව මානව හිමිකම් සම්බන්ධ යෝජනාවක් සම්මත කරගනු ලැබීය. ඒකී යෝජනාවට අනුව මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය ආජාතික ආරක්ෂාව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලටත් ශ්‍රී ලාංකික සන්නද හමුදාවේ පැවැත්වීමටත් බොහොමින්ම අග්‍රදායක තවත් නීති කීපයක්ම ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ක්‍රියා කරමින් සිටී. මෙයන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය 40 වෙනි මානව හිමිකම් සැසිය සඳහා ඉදිරිපත් කිරීමෙන් නියමිත කිතුම්පත් වාර්තාවේ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා දෙමහුන් අධිකරණයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවිය යුතුය බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමටත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මාතෘකාව මානව හිමිකම් කවුන්සිලයේ න්‍යායපත්‍රයේ දිගටම පැවැත්විය යුතු බවටත් යෝජනා කර ඇති බව මාධ්‍යම වාර්තාවේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවර අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරයත් පරස්පර බව පෙනී යයි. විදේශ තානාපති සේවාවන් වී අධ්‍යක්ෂින් බහුල නිලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව 2015 ශ්‍රී ලංකාවේ සමානුග්‍රහතාවය මතගෙන එනලද යෝජනාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පටු දේශපාලන පරමාර්ථය පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ සමපාර්ශ්ව කර්මම වෙමින් ඉදිරිපත් කරන වර්තමාන යෝජනාව මගින් සිදුවන්නේ දරුස්මාන් වාර්තාව ඇතුළු සාවද්‍ය තොරතුරු පදනම් 2015 වසරේ ඉදිරිපත් කළ 31 යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමකි. මෙතෙන්දි වැදගත් වෙනවා අද වත්පත්වල තිබුණා මේස්බි සාමිවරයා කියලා තියෙනවා එංගලන්ත පාර්ලිමේන්තුවට බල කරලා සිටිනවා 5000කට අඩු කරන්න කියලා සිවිල් වැසියන් අනිකුත් අය දෙපැත්තෙම මියගිය ගාන අපි නම් කියන්නේ ඒකේ බිඳුවයි කියලා ඒ ගැනත් තුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලනීකරණය ලක් වී ඇති බව පවසමින් මේ වෙනිදා ඇමරිකන් එක්සත් ජනපදයෙන් ඉවත් වී ඇත බ්‍රිතාන්‍යයේ ගරු නීස්බි සාම්බරයා විසින් එල් කරන ලද සත්‍ය තොරතුරු හා නිරීක්ෂණද සැලකිල්ලටගෙන රජයේ ඉහතිකී යෝජනාවෙන් ඉවත් වීමට කටයුතු කළ යුතුයයි. යුතුය අපි විශ්වාස කරමි. මෙවන් පසුබිමක මානව හිමිකම් කවුන්සලයේ 40 වැනි සසවාරයේ ඉදිරිපත් කිරීමේ නියමිත වාර්තාව හරහා මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට හැල්ලුවට ලක් කරමින් රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දරන විදේශිකයන්ගේ මැදිහත් වීමට නතර කිරීමට රජයක් ලෙස වහා මැදිහත් විය යුතු බව මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර මේ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය ගරු සභාවට පැහැදිලි කරන ලෙස යෝජනා කර සිටිමි.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා හොඳින් දන්නා පරිදි එතුමාගේ ආරාධනයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී මූන් මහතා 2009 වසරේ මැයි මාසේ ලංකාවේ සංචාරයකයේ යෙදී සිටියා. එම සංචාරය අවසානයේදී රාජ්‍ය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පශ්චාත් යුද සමයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට එකඟ වුණා. එතනින් නොනැවතී එවකට රජය 2009 වසරේ මැයි මාසයේ 27 වැනිදා ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරලා කවුන්සිලයේ බෙදීමක් ඇති කරමින් එම යෝජනාව ඡන්දයකින් සම්මත කරගත්තා. එම යෝජනාවේ අන්තර්ගතය බැලුවොත් කථානායකතුමනි අපට පැහැදිලි වෙනවා එවකට රජය බන් කී මූන් මහතා සමග නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයත් ඊට ඇතුළත් බව. ඒ විතරක් නොවෙයි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් මෙම අන්තර්ජාතික ශෝධනාවට ඇතුළත් කරලා තිබුණා. ගැටුම අවසානයේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් දේශපාලන විසඳුමක් හරහා සදාකාලික සාමය සහ සංහිඳියාව ඇති කිරීමටත් සියල්ලන්ගේම මානව හිමිකම් සුරැකීමට පියවර ගැනීමටත් මේ යෝජනාව මගින් එකඟ වී තිබුණා. නමුත් ගරු සභාවේ සියලු දෙනාම දන්නා පරිදි එවකට රජය විසින්ම ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද සම්මුතියවත් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ තමාම දේශීය වශයෙන් 2010 වසරේ මැයි මස 15 වැනි දින පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසම LLRC වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2012, 2013, 2014 යන වසරවල ශ්‍රී ලංකා රජයේ විරුද්ධත්වය සහ විරෝධතාවය මධ්‍යයේ යෝජනා 3ක් මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත වුණා. අවසානයේ 2014 වසරේදී සම්මත වූ යෝජනාව තුළින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුව වතාවට ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය විමර්ශනයක් පත්කිරීම ද සම්මත වුණා. 2015 ජනවාරි මාස ජනාධිපතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය නැතිව එම යෝජනාව ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා නම් මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක මෙන්ම වෙනත් අන්තර්ජාතික පියවර ගැනීමට බොහෝසේ ඉඩ තිබුණා. නමුත් 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ රජය විසින් දින 100ක වැඩපිළිවෙළෙහි සඳහන් පරිදි දේශීය ක්‍රියාදාමයන් හරහා අප රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට ප්‍රතිඥා දීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාතික පියවර ගැනීමට තිබූ වැඩ ප්‍රස්ථා සියල්ලම නතර වුණා. ගරු කථානායකතුමනි, 30 යළ ඉර 1 යන යෝජනාව මගින් අපේ ස්වාධීනත්වය සහ ස්වෛරී භාවය යළි තහවුරු කර ගැනීමට අපි සමර්ථ වුණා. වෙන වචනින් කියනවා නම් අපේ ප්‍රශ්න අපිටම විසඳා ගන්න අවස්ථාව අපි සකස් කරගත්තා. අපේම ජනතාව වෙනුවෙන් අපිම පෙනී සිටීමෙන් පුළුල් සාකච්ඡා මාර්ගයෙන් දශක ගණනාවක් විසඳුමක් නැතිව තිබුණු ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය කරන දේශීය ක්‍රියාදාමයන් සහ දේශීය යාන්ත්‍රණ පිහිටුවීමට අපි දේශීය වශයෙන් රජයක් හැටියට අපේ වගකීම අපි බාරගත්තා. අපි මෙම ක්‍රියාමාර්ග තුළින් අපේ රටට අපේ සන්නද හමුදාවේ නිලධාරීන්ට හෝ අපේ ජනතාවට කිසිදු හානියක් වෙන ආකාරයෙන් ක්‍රියා කරලා නැති බව අවධානය කිරීමට කැමැතියි. අපි අත්ත වශයෙන්ම කරලා තියෙන්නේ අපේ ප්‍රශ්න අපිටම විසඳා ගැනීමට ඇති ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය තහවුරු කිරීම පමණයි. අපි අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලට අගතිදායක කිසිම නීතියක් සම්මත කිරීමට ක්‍රියා කරලා නැහැ. ඊයේ මෙම ගරු සභාවේ අමතමින් ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා පෙන්වා දුන් ආකාරයට අපි අපේ ජනතාව වෙනුවෙන් අපේ වගකීම් ඉටු කිරීමට බාර ගැනීම හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් නැති වී ගිය කීර්තිය නැවතත් උදාකර ගැනීමට අපට හැකි වුණා. යුරෝපා සංගමයේ GSP Plus, Millennium Challenge Corporation සහ ලෝකයේ සියලුම දියුණු රටවල් සමග එක්වී අපේ ආර්ථික දිගුකාලීනව ගොඩනැගීමට අවශ්‍ය කරන පදනම් දැමීමට අපට හැකි වෙලා තිබෙනවා. අපේ සන්නද හමුදාවලට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවලට දායකත්වය ලබා දීමට වගේම ලෝකයේ දියුණුතම නාවික හමුදා, යුද හමුදා සහ ගුවන් හමුදා සමග පුහුණු වීමේ සහ ඒකාබද්ධ අභ්‍යාසවල නිරත වීමට අවස්ථාවක් ජලිවතාවක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ නාවික හමුදාවේ ශක්තිය තර කිරීමට මිත්‍ර රටවල් කීපයක්ම විවිධ පරිමාණයේ නාවික යන්ත්‍ර කීපයක් දැනටමත් පරිත්‍යාග කර තිබෙනවා. ඔබ දන්නා පරිදි 2015 ජනවාරි මාසයට කලින් මේ ඉඩ ප්‍රස්ථාවට නොලැබුණු අතර මෙව සම්බන්ධතා ගොඩනගා ගැනීමට තිබුණු සියලු ඉඩකඩ අපි අතින් ගිලිහි ගිහින් තිබුණා. කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම 2015 සිට ගත්ත පියවර හරහා රටක් වශයෙන් දේශයක් වශයෙන් අපේ ජනතාවගේ මානව හිමිකම් සුරැකීම, නීතිමය පාලනය ශක්තිමත් කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් අපේ රටේ ගෞරවය සහ සන්නද හමුදා නිලධාරීන්ගේ සහ සියලුම පිරිවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කරගනිමින් සියලු රටවල් සහ ජාත්‍යන්තර ආයතන හරහා කරගන්නේ නැතුව තරහ කරගන්නේ නැතුව මේ ජාත්‍යන්තර සම්බන්ධතා තුළින් අපේ ජනතාවගේ දියුණුව අවශ්‍ය ප්‍රතිඵලාප ලබා ගැනීමෙන් අපි ක්‍රියා කරලා තිබෙනවා. රටේ සංවිධාව සහ සංවර්ධනය ශක්තිමත් කරමින් සියලුම පුරවැසියන්ට සමෘද්ධිමත් අනාගතයක් සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට අපි සමවිටම කැපවීමෙන් ක්‍රියා කරන අතර කිසිදු ආකාරයකින් ජනවාරි 2015 පෙර තිබුණු ජාත්‍යන්තර ප්‍රජාවෙන් පොන්නුණු අගතියට පත් අපේ රට සහ අපේ ජනතාව පත්වීමට කිසිදු ආකාරයකින් ඉඩ දෙන්නේ නැති බව තරේව ප්‍රකාශ කර සිටිනවා.
හොඳයි, බොහොම ස්තුතියි. අපි එකඟත්වයක් ඇති වෙලා ආවා ගරු මන්ත්‍රීතුමා පක්ෂනායකගේ රැස්වීමේදී. අපි එකඟත්ුනේ ප්‍රශ්නේ ආපුවාම පක්ෂනායකයෝ ඔබතුමා මෙතන කාල වේලාව ඉවර වෙලා තියෙන්නේ. කාල ඉවර වෙලා තියෙන බුද්ධ මම පාදරය ඊට පස්සේ අපි කතා කරමු. ගරු විපක්ෂ නායකතුමාට පැහැදිලි කිරීමක් ඕනනම් නමුත් ඔබතුමාගේ ඒකත්වයෙන් ගරු ඇමතිතුමාත් එකඟත්වයෙන් මට එක ප්‍රශ්නයක් දෙන්න එකක් අවස්ථාවක් දෙන්න පුළුවන්. එකට වැඩි දෙන්න බෑ. හරි, දැන් දුන්න එකයි. Only one agreement. We have agreed. These are rules I can't change.
ගරු කතානායකතුමනි, මේ අපේ විපක්ෂ නායකතුමා අහුව ප්‍රශ්නවලට නෙමෙයි උත්තරය ලැබුණේ. ඒක අපිට පැහැදිලි වෙන්නේ වෙනත් පැහැදිලි කරුණු පැහැදිලි කිරීමක් කර අතීතය සහ අනාගතය ගැන. නමුත් මේ අහපු ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නැහැ. ඒක ඔබතුමා නැවත මම හිතන ඔබතුමාට වැරදි තොරතුරක් එක්ක මේ නිලධාරීන් ලබා දුන්නා කියලා මම හිතන්නේ මේ වැරදි පිළිතුරක්.
මම එන පිළිතුරු දෙන්න. ගරු කතානායකතුමනි, අර්ථ වශයෙන්ම මෙතන පොඩි පැටලීමක් තියෙනවා. මේ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ වාර්තාවයි අපි කල්ලිල්ලීම සඳහා ඉදිරිපත් කරපු යෝජනාවයි අතර දෙක වෙනස් දෙකක්. එක දෙකක්. මහා කොමසාරිස්තුමාගේ වාර්තාව පිළිබඳව අපට ඕනි දෙයක් අපට කියත හැකි. ඒක මං හිතන්නේ 20 වෙනිදාට ඒක කවුන්සිලේ අරගන්නවා විවාදය සඳහා. අපි ඒක කියනවා පිළි අරගන්නේ නැහැ. ඒ මහා කොමසාරිස්තුමාගේ ඒ වාර්තාවේ තියෙන සෑම කරුණක්ම අපි පිළි අරගන්නේ නැහැ. ඒකේ මං හිතන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඒක කියලා තියෙනවා. අපි මේ උතුර නැගෙනහිර මේ තියෙන හමුදාව හිටපු ඉඩම් බාර දීලා නැහැ කියලා. ඇත්ත වශයෙන්ම 90% විතර බාර දීලා තියෙන්නේ මේ පුරවැසියන්ට. ඉතින් ඒ වගේ කරුණු තියෙනවා කීපයක්ම. ඒක එකක්. දෙවෙනි එක තමයි අර යෝජනාව. ඒ යෝජනාව මගින් අපි කරලා තියෙන්නේ දැනට පවතින ඒ ක්‍රියා කරගෙන ගිය ක්‍රියාවලිය අපට කරගෙන යාමට තව අවුරුදු දෙකක් කාලයක් ඉන්නලා තියෙනවා. දැන් ඕකම තමයි අපි 2017 ත් කෙරුවේ. දැන් ඔබතුමා පරීක්ෂා කරලා බැලුවොත් ඒ 2017 දී අපි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරපු යෝජනාව මේ හා සමානම යෝජනාවක්. සෑම වචනයක්ම තියෙන අන්තිම ඡේදවල. මේකේ තියෙන වෙනස තමයි මේ යෝජනාවේ අපි කියලා තියෙනවා පහුගිය අවුරුදු දෙක ඇතුළත කරලා තියෙනවා. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත කරලා තියෙනවා මේකේ සඳහන් කරලා හිටන්. අර 2017 ඉල්ලලා තියෙන පරිදිම අපි පොරොන්දු වෙලා තියෙනවා අපි ඉදිරියටත් මේ ටික ඔක්කොම කරගෙන යන්නම්. අපට කරුණා කරලා දෙන්නේ කියලා මේ
ප්‍රධාන වැටකෙතු විසර්ජන පනත් කෙටුම් පද ජාතනාන මේ කාරක සභාවස්ථාව. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණුව නිපුණතා සංවර්ධන සහ යහු වෙන කටයුතු අමාත්‍යාංශය ශීර්ෂ 104 215 සහ 237 සලකා බැලීම අද පූර්වභාග 10 සිට 12 සිට දක්වා සහ අපභාග 1 සිට 7 දක්වා කපෑරිම යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි 2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තුව ආයතනවල අංක 104 අංක 205 සහ 237 යන වැය ශීර්ෂයන්හි සම්ප්‍රදායානුකූලව එක් වැඩසටහනින් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපහැර යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා අපේ රටේ අග්‍රාමාත්‍යතුමා වශයෙන් හා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ගරු අමාත්‍යවරයා වශයෙන් ඉතා විශාල ජාතික වගකීමකට උර දෙනවා. නමුත් අවාසනාවකට වගේ එතුමාගේ මේ අග්‍රාමාත්‍ය දූර කාල පරිච්ඡේදය තුලදී එතුමාට මේ රට පිළිබඳව හා ආර්ථිකය පිළිබඳ ඉතා වැරදි සහගත චිත්‍රයක් කවුරුන් විසින් හෝ ආරම්භයේදීම ලබලා දුන්නා. ඒ ප්‍රතිඵලය තමයි යුද්ධය නිම කළාට පස්සේ අපේ රටේ ඕනෑම ආර්ථික සංවර්ධනය පිළිබඳ දර්ශකයක් ගත්තොත් රටේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරු ආයෝජනය වැනි ඕනෑම සාර්ව ආර්ථික විචලනයක් ගත්තොත් නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ඒ ආර්ථික සියලු දර්ශක වඩා හොඳින් තිබුණ ලංකාවේ නිදාසින් පසු සංවර්ධනයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි කියන එක බොරු කරන්න බැරි ලෙස සංඛ්‍යා දත්ත වලින් ඔප්පු කරලා තිබුණේ. ඒක ලෝකයේ පිළි අරන් තිබුණේ. ඒ නිසා තමයි අපේ රට නිදාසින් පස්සේ විවිධ ආණ්ඩු යටතේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම කවදාක්වත් කිසිම රජයක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා වැඩි වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ යුගයේ නැත්තේ 2014 මේ රට බාර දෙනකොට උතුරු නැගෙනහිර මේ නිෂ්පාදන ධාරිතාවේ පුළුල් වීම සමග අපි රට බාර දෙනකොට ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 80යි. 4 ගුණයකින් මේ රට උඩට උස්සලා අන්තර්ජාතික වශයෙන් තිබුණ පිළිගැනීම තමයි ලංකාව අඩු ආදායම් ලබන රටක් මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය කළා තමයි රට බාර දුන්නේ. නමුත් ඉතාම අවාසනාවන්ත ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාට මේ මේ දිනසීය විප්ලවය කියන එක කරන්න උනේ එතුමාගේ අභිමතය පරිදි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ කාලේ තිබුණා වෛරයෙන් මුසපත් වෙච්ච මේ රාජපක්ෂ රෙජීමය පළවා හැරලා ඒට සම්බන්ධ සියලු දෙනාගේ පරිගැනීමේ චේතනාවෙන් යුත් ජාතික විධායක සභාව කියන එකත් පිටු. මේ ජාතික විධායක සභාවේ හවුල්කාරයෝ අග්‍රාමාත්‍යතුමාගේ එහෙම බද්ධ වෛර පරිගැනීමේ චේතනාවක් තිබුණාද කියලා මම දන්නේ නැහැ.
නමුත් ඒ තුල ක්‍රියාත්මක වෙච්ච පාර්ශ්වයන්ගේ තිබුණේ සියල්ලගෙන් එළව එළවා පරිගැනීමේ චේතනාව මත දිනසීය විප්ලවයේ කලේ ජාතික විධායක සභාව. ඒ කරනකොට ඔබතුමාට දීපු දරුණුම නොමග යැවීමේ චිත්‍රය තමයි ලංකා ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ පාරවල් හැදුවා, පාලං හැදුවා, ඇලිකට් හැදුවා, වේලි හැදුවා, වරාය හැදුවා, උතුරු වසන්තය කළා, නැගෙනහිර උදාරය කළා, මේ සියල්ල කරේ උතුර ගන්න බැරි උස්ස ගන්න බැරි ණය බරක් කියන එක ඔබතුමා ලව්ව නිරන්තරයෙන් කියවන්න පටන් ගත්තා. ඒ නිසා ඔබතුමා දිගටම කිව්වේ මහින්දගේ ණය බර, මහින්දගේ ණය බර. මේක ඉතාම අසාධාරණයි කියලා ඔබතුමා දන්නවා. මොකද එක්සත් ජාතික පෙරමුණු රජය බලයේ සිටියේදී ඔබතුමාගේ අග්‍රාමාත්‍ය ධූරයේ යටතේ මම ආර්ථික ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේදී අපි ඉතාම අමාරුවෙන් ඍණවලා තිබුණ පස්සට ගිහිල්ලා තිබුණ ආර්ථිකය ආපහු ධන තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා කැපවීමකින් මන්ත්‍රීවරු වැටුප් ගන්න නැතුව අලුත් වාහන ගන්න නැතුව මේ රටට අලුත් ආදර්ශයක් දීලා සියලුම දේශීය අයගේ මුදල් ආයෝජනය කරන්න මේ රටේ මිනිස්සු මත වැඩි විශ්වාසයක් තියලා බදු විරාමයක් දීලා ඒ අනුව පොලි අනුපාතයේ පහත ඉලලා මුදලයාගේ ස්ථාවර වෙලා ඒ කරපු වෙනස කිරීමේදී ඉතා කැපවීමක් දක්වපු ඔබතුමාට ඒ කැපවීම කරන්න මේ අවස්ථාවේදී ලැබුණ නැහැ. ඒ ජාතික විධාය සභාව විතින් දීපු තොරතුර වැරදි ණයකන්ද බාරගත්තේ ඔබතුමා එදා. එදා තිබුණා ණයකන්ද යටතේ 2014 ජුනි 14 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතිය අමතල මෙසේ කීවා. ලබාගත් ණය වාරික හා ඒවායේ පොලිය ගෙවීමට මේ වසරේදී පමණක් රුපියල් කෝටි 32,700ක මුදලක් වැය කළ යුතුයි. නමුත් රටේ ආදායම රුපියල් කෝටි 27,800කට සීමා වෙනවා. ගත් ණය ගෙවා දමන්නවත් ඒ ආදායම ප්‍රමාණවත් නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රධාන තත්ත්වයන් තුනක් අද ආර්ථික ක්ෂේත්‍රය තුල දකින්න තියෙනවා. දළ දේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම පළමු තත්ත්වයයි. දෙවන විශේෂ තත්ත්වය ආදායමට වඩා ලබාගත් ණයවල පොලිය වාරික වැඩි වී තිබීමයි. මේ සිද්ධීන් දෙකම එක අවස්ථාවකදී ඇතිවීම තෙවන සුවිශේෂ තත්ත්වයයි. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත මොකද 2001 දළ දේශීය නිෂ්පාදනයේ 100 නොගෙවූ ණය 103යි, 2002 105යි, 2004 102යි, 2005 102යි. ඒ නිසා 2000 ගණන්වල ඔබතුමා ග්‍රාමාත්‍යතුමා සිටිය කාලෙදී මේක ඇත්ත. එහෙම දැවැන්ත ණය අර්බුදයක් තිබුණා. එහෙම අර්බුදයක් තිබුණ නැහැ 2015 මේ දිනසීය වැඩපිළිවෙල යටතේ. තමුන්නාසලගේ රජය පරිගැනීමේ චේතනාවෙන් කලේ මේ රටේ ආර්ථිකයේ ගමන් කරමින් තිබුණේ. නමුත් ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික වශයෙන් ඉතාම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගලා චීනය සමග ඇති කරගත්ත පෝර්ට් සිටි ව්‍යාපෘතිය ලංකාවට එතෙක් ලැබුණ ඉතිහාසයේ විශාලතම විදේශ ආයෝජනය බ්‍රේක් ගැහුවා වගේ නතර කළා. නෙනුකුණ නතර කළා. උමාඔය නතර කළා. සුපිරි අධිවේගී මාර්ග නතර කළා. කඩිකුලක් ලෙස ඇවිසිලා වැඩබිමක් ලෙස තිබුණ රට අවුරුදු එකහමාරක් මුඩුබිමක් බවට පත් වෙන ලෙස සියලු සංවර්ධන ක්‍රියාවලිය නතර කළාම ඒ ව්‍යාපෘති සඳහා ගඩොල් අදින්න, වැලි ගේන්න, ගල් ගේන්න, එහෙම නැත්නම් වෙනත් කොන්ත්‍රාත් වැඩ කරපු දහස් ගණන් අය තමන්ගේ ගත්ත යන්ත්‍ර, සූත්‍ර, මෝටර්, වාහන උපකරණ සියල්ල ලීසින් පිනෑස් ගෙවා ගන්න බැරුව ඒ අය ණයකාරයන් බවට පත් වුණා. කොන්ත්‍රාත් කරුව හිඟන්න බවට පත් වුණා. දේශීය පෞද්ගලික අංශයට එක්සත් ජාතික පක්ෂයේ කවදාක්වත් එලෝ එලෝව ගැහුවේ නැහැ. නමුත් දිනසීය වැඩපිළිවෙල යටතේ රවී කන්වානායක මුදල් අමාත්‍යවරයාගේ අයවැය ලේඛනයෙන් අතීතයට බලපාන ලෙස මේ ලංකාවේ පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ එදා ඉඳන් මේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය තිබු ව්‍යාපාරිකයන්ට කිව්ව මේ සියලු දෙනා හොරු, වංචාකාරයෝ, අධික ලාභ ලබලා තියෙනවා, අධි ප්‍රාමාණික ලාභ ලබලා තියෙනවා. ඒ අන්ද ඔවුන්ගේ සුපර් ගේන් ටැක්ස් සුපිරිය ලාභ බද්ධ කියලා බිලියන 50 අතීතයට බලපාල ලෙස බදු පනවල පුද්ගලික අංශයට ගැව්වා. මූල්‍ය අපරාධ කොට්ටාසයට මේ රාජ්‍ය සංස්ථා වල විවස්ථාපිත මණ්ඩලවල නෙමෙයි පුද්ගලික සමාගම් වල සමාගම් අධ්‍යක්ෂකවරු ගෙනහල්ලා ඇතුළට දැම්මා. වැරදි කරපු මිනිසුන්ට දඬුවම් දීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදි කරපු අයට දඬුවම් දෙන්න ඕනි. වංචා කරපු අයට දඬුවම් දෙන්න ඕනි. දූෂණය කරපු අයට දඬුවම් දෙන්න ඕනි. නමුත් රටක ආණ්ඩුවක් කරනකොට විවිධ ක්ෂේත්‍රවල තනතුරු දරපු මිනිස්සු පරිගැනීම සඳහා ගෙනිහිල්ලා බංකුවේ ඉඳලා පොලිසිය රාළහාමි ප්‍රශ්න කරනකොට සමාගම් අධ්‍යක්ෂකවරයන්ගෙන් මේ අය මේ රටේ මේ එක්සත් ජාතික පක්ෂයේ කෙරෙහි තිබුණ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් කඩාන වැටුණ පුද්ගලික අංශයට පහර දෙන ආණ්ඩුවක් බවට පරිවර්තනය වුණා ඒ විධායක සභා කාලය තුලදී. ඊට පස්සේ මේ පෙබරවාරි ඔබතුමා විශ්වාසයේ තබලා පූර්ණ වශයෙන් විශ්වාසයේ ඇතුව ගෙනල්ලා රටේ සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කිරීම සඳහා ප්‍රධාන ආයතනය මහා බැංකුවේ අධිපති ධූරයට සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍ර මහතාට බාර දුන්නා. ඔබතුමා ළඟ ඊට වඩා විශ්වාසවන්තයේ කළ හැකි මේ මූල්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ විශාල දැනීමක් තිබෙන දිනේෂ් වීරක්කොඩි වගේ මේ තරුණ දක්ෂ අය හිටියා. ඒත් ඔබතුමා විශ්වාස කළා නැහැ මේක හදන්න අපි ගේන්න ඕනේ මහා බැංකු අධිපති ධූරයට අර්ජුන මහේන්ද්‍ර මහතා කියලා. පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙනකොට මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ වුණා. අපි කැමැති වුණත් ගරු අගමැතිතුමනි අකමැති වුණත් මේ සමස්ත රටේ මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ රඳා පවතින මහජන විශ්වාසය මත ලෝක විශ්වාසය මත විශ්වසනීයභාවයේ කඩා වැටුණට පස්සේ ආපහු ඒ රටේ මුදල් ක්‍රමයේ ගොඩ ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් යනාදී ආයෝජනය කළා තිබුණ විදේශිකයෝ ආයෝජනය කළ මුදල් සියල්ල ආපසු අරන් යන්න පටන් ගත්තා. කොටස් වෙළඳපොළේ කොටස් වල ආයෝජනය කරපු අය ආපහු අරන් යන්න පටන් ගත්තා. මේ තුල 2015 ඔබතුමා රජය බාරගන්න විටතරම් මහා වාසියක් ලංකා ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙකුට ලැබුණේ නැහැ. ලෝකයේ අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල එකට එකක් කඩාගෙන වැටුණා. මුළු ලෝකෙම යකඩ මිල කඩාගෙන වැටුණා. ගෑස් මිල කඩාගෙන වැටුණා. කිරිපිටි මිල කඩාගෙන වැටුණා. තේ රබර් පොල් මේ සියලු දේ පිළිබඳ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා. ඒ නිසා අපිට ඛනිජ තෙල් ගෙන්නන්න යන වියදම පමණක් 2015 වර්ෂයේදී ඉතුරු වුණා. ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ගරු කතානායකතුමනි. ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් තෙල් ගෙන්නන්න ගිය සල්ලි ඉතරක් ඉතුරු වුණා. සෙල් ගෙන්නන්න ගිය සල්ලි ඉතරක් ඉතුරු වෙලා තියෙද්දි 2015 වර්ෂයේ තුලදී අසාමාන්‍ය ණය ප්‍රමාණයක් ඒ වර්ෂයේ තුලදී ලබා ගත්තා. ස්වෛරීත්ව බැඳුම් කරණිකුත් කළා 2.5ක් ගත්තා. ඊට පස්සේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරණිකුත් කළා තව 2.4ක් ගත්තා. ඊළඟට ඉන්දියාවෙන් සොප් ලෝන් කියලා ඉවරලා තව බිලියන 1ක් ගත්තා ඇමරිකානු ඩොලර්. මේ කුමක් සඳහා ගත්තද කියලා දන්නේ නැති ණය ප්‍රමාණයක් අරන් 2015 වර්ෂයේදී ඉතරක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරවලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.4යි ස්වෛරීත්ව බැඳුම් කරවලින් බිලියන 2.1යි ඉන්දියාවෙන් ගත්ත ණය මුදල කෙටි කාලීන ඒ වර්ෂය තුලදීම ගෙවා නිම කරන්න 1.5යි ඊළඟට තෙල් වලින් ඉතුරු වෙච්ච මුදල බිලියන 1.9යි ඒ වෙලේ බිලියන 8ක් තිබුණා අතේ 2015 වර්ෂයේදී මේ සියල්ල ඒ මුදල් අමාත්‍යවරයා සහ ඒ කවුරු හෝ දීපු ආර්ථික උපදේශකයෝ මේ සියල්ල හින්දා රුපියල පවත්වාගෙන යාම සඳහා පමණක් මේ ඇදවැටුන ඇදවැටීම තුල 2015 වර්ෂයේදී බිලියන 3000කට වඩා වැඩි ප්‍රමාණයක් දැම්මා රුපියල ආරක්ෂා කරන්න වෙළඳපොළට. ඒ මොකද 135ට යනකොට ඩොලරේ මුදල් අමාත්‍යවරයා කිව්වා නෑ මම මේක සතියක් ඇතුළත 130ට ගේනවා. කිව්වා මහ බැංකුවට සල්ලි දාන්න කියලා. මහ බැංකුව එක දවසකට 100ක් දානවා අනිත් දවසේ 50ක් දානවා 80ක් දානවා මෙහෙම එක වර්ෂයක් තුලදී මේ ඩොලර් ටික පිච්චුවා වාෂ්ප කළා. දැන් මේ අර්බුදය ඇති කරලා මුළු ආර්ථිකයේම නිෂ්පාදනයේ කඩාගෙන වැටුණා. සංචිත කඩාගෙන වැටුණා. පොලි අනුපාතයේ එකට එකක් කරටි කඩලා යන විදියට ඉහළ ගියා. රුපියල මස්තබාල්දු වෙන්න පටන් ගත්තා 9.3කින් රුපියල කඩාගෙන වැටුණා. මම මේ පිළිබඳව 2015 ශ්‍රී ලංකා ආර්ථික අපගමනය කියලා මේ පොතක් මේ නැව ගිලෙන හැටි පිළිබඳ මුද්‍රණය කළා. මම මේ පොත ගරු ඔබතුමාට පිළිගන්වනවා. කෑමෙන් පසු නිින්දට පෙර එක වරක් මේක කියලා බලන්න අපිට මොකද වුනේ කියලා. 2015 රටට මොකද වුනේ කියලා බලන්න කියලා. ඒකේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් මට පෙන්වලා දෙන්න කියමින් මේක තමයි අපිට වෙච්ච ඇත්ත අර්බුදය. අද වෙනකොට ඒ අර්බුදය පැටව් ගාලා මේ ණය අර්බුදයේ විශාල දරුණු තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි එතුමාට මේ කවුරු හරි වැරදි ඉලක්කම දෙන කෙනාට මම මේ කියන්නේ, අග්‍රාමාත්‍යතුමාට ප්‍රශස්ති කියලා වන්දිබට්ටකම් කරලා නොමග යැවීමේ කාර්ය කරන්න එපා. හේතුව එතුමාට මේ ප්‍රශ්නය දැකලා ඇත්ත ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න තියෙන ඉඩ ප්‍රස්තාවය තුල නැති වෙනවා. අද මේ ප්‍රධාන ගෙවීම් වර්ග දෙකයි ගරු කතානායකතුමනි රටේ තියෙන්නේ. අපි ගත්ත ණයවලට විදේශ ණය වාරික හා පොලී ගෙවන්න ඕනේ. ඩෙඩ් සර්විසස් ණය වාරිකයි පොලියයි කාගේ ආණ්ඩුව තිබුණත් කවුරු ණය ගත්තත් ඒ ටික ගෙවන්න ඕනේ. තමුන්නාන්සේලා ඊයේ පෙරේද ගත්ත බැඳුම් කරවල ණය ගෙවන්න තියෙන්නේ 2029 අගෝස්තු මාසේ මාර්තු මාසේ 14 වෙනිදාට ඒක කල්පිරෙන්නේ. එතකොට 2029 2030 වෙනකොට අපි විශාල ණය කන්දක හිර වෙලා ඉන්නේ, ණය උගුලක හවු වෙලා ඉන්නේ මේ ගන්න ණය ප්‍රමාණයත් එක්ක. නමුත් මේ වියදම් වර්ග දෙක ගත්තොත් 2000 මේ ණය වාරික පොලී ගෙවීමට සහ කණිජ තෙල් ගෙනීම තමයි රටින් පිටට යන ප්‍රධාන වියදම් වර්ග දෙක. කණිජ තෙල් බිල මහින්ද රාජපක්ෂ යුගයේ ගෙවනකොට බැංකුව හෙල්ලෙනවා. මොකද ලෝක කණිජ තෙල් අර්බුදයේ යටතේ තෙල් බැරලේ 124 වැඩි වෙලා තිබුණේ. මම මේ වියදම් වර්ග දෙක මේ ඉලක්කම කියනවා. 2012 විදේශයන්ගෙන් ලංකාවට තෙල් ආනයනය කරන්නයි ගත්ත ණයවල වාරික හා පොලී ගෙවන්නයි ගියේ ඇමරිකානු ඩොලර් බිලියන 7.7. 2013 වර්ෂයේදී ගියේ බිලියන 8.3. 2014 වර්ෂයේදී ගියේ 8.2. මම වැරදිනම් නිවැරදි කිරීමේ අයිතිය ඔබතුමාට දීලා මම මේ කියන්නේ. මේ වියදම් වර්ග දෙකට 7.7, 8.3, 8.2 ගියේ. එතකොට ප්‍රධානම රටින් පිටට යන විදේශ විනිමය ප්‍රවාහයේ බිලියන 8.2ක් තිබුණ මහින්ද රාජපක්ෂ යුගයේ. ඔබතුමාලා මේ වාසිදායක තත්ත්වය යටතේ ණය වාරික පොලී ගෙවීම වැඩි වුණා. ඊට වඩා වැඩි වේගයකින් කණිජ තෙල් මිල අඩුවීම නිසා ගියේ 2015 බිලියන 7.4. 2016 6.9, 2017 7.9. එතකොට මොකද්ද මේ තිබුණයි කියන ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ණය විදේශ ණය වාරික ගෙවා ගන්න බෑ, කණිජ තෙල් බිල ගෙවා ගන්න බෑ. අපි කොහොමද මූණ දෙන්නේ? මේක මහින්දගේ විපත, අපිට මහින්දගේ කරුමේ අපිට උරුම වෙලා කොයිතරම් වැරදිද, කොයිතරම් නොමග යවන චිත්‍රයක්ද මේ නිලධාරීන් හරි කවුරු හරි මේ දීලා තියෙන්නේ? ඒ නිලධාරියට හරි කාට හරි ඔබතුමා කියන්න මේ මිනිහා කියන්නේ බොරු නම් මේක ගෙනල් ඉවරලා ඉවර කරන්න කියලා මේ ප්‍රශ්නේ. ඒ නිසා අදයි මේ ණය අර්බුදය ඇති කරගෙන තියෙන්නේ. මේ විනාශ කළා සියලු ඩොලර් කාලා, මහා බැංකුව කාලා, මහා බැංකුව බිමට සමතලා කළා. දැන් ඔබතුමා මේ තත්වයෙන් අද කරන්නේ ඒ ගැළවීම වෙනුවට මේ මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලය කරපු අය පැනලා ගිහිල්ලා එතරින් දැද්දි.
ආචාර්යතුමා තා විනාඩි 3යි තියෙන ඔබතුමා.
පුංචි පුංචි අපරාධ කරපු අයට අපරාධ කරලා නෙමෙයි, මේ පියාට සොහොන් කොටක් හැදුවා, එහෙම නැත්නම් වෙන එකක් කළයි කිව්වම් විශේෂ අධිකරණ අදත් අධිකරණයක් පිටලා නඩු අහන. ප්‍රධානම ප්‍රශ්නේ අර මහා බැංකුව කඩලා. දැන් මේ දවස්වල විදේශ රටවල අහන්නේ ලංකාව ගැන ගරු කතානායකතුමනි කෝචොක් එකට අපහාස කරන්න අහන්නේ. හොරු දෙන්නෙක් අස්සම් කරපු මුදල් නෝට්ටුවක් අරගෙන කඩේට ගිහිල්ලා බඩු ඉල්ලන මිනිස්සු ඉන්න රට මොකද්ද? එතකොට ඒකට උත්තරේ ලෙස ඒගොල්ලෝ දාන්නේ Facebook වල ලංකාව කියලා. හොරු දෙන්නෙක් අස්සම් කරලා මුදල් නෝට්ටුවක් අරන් ගිහිල්ලා බඩු ඉල්ලන රට කියලා. එතකොට විශේෂ උසාවි පිටලා නඩු අහන්න ඕනේ කාගේද? විශේෂ උසාවි පිටවල මේ මහා පරිමාණික මහා අපරාධ කරපු අය හිරේට ගන්න. ඒ වෙනකොට අද ඇති කරලා තියෙන්නේ ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ අතරේවත් ප්‍රතිපත්තිමය එකඟතාවය ප්‍රතිපත්ති ඇමතිවරයා වශයෙන් ඇති කරගන්න බැරි තත්ත්වය තුළ විශාල අපි අන්තර්ජාතික පිරිහීමකට ලක් වෙලා තියෙනවා. 8.5% පොලියට ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කර මහා බැංකුව නොමග යවල ඇමති රවි කරුණානායක මේ උත්තරීතර සභාවේදී අයවැය ලේඛන අවස්ථාවේදී හිටපු මුදල් ඇමතිවරයා වශයෙන් එතුමා කියනවා මේ රජය නොමග යවල. මම කැබිනට් මණ්ඩලෙත් කිව්වා මේක කරන්න එපා කියලා. මෙන්න ගිනි පොලියට 2.5ට තියෙනවා 3.5ට තියෙනවා තියෙනකොට මහා බැංකුව ගිහිල්ලා 8.5ට ගත්තා කියලා සිංහල ඉංග්‍රීසි පුවත්පත් සියල්ලගේම තියෙනවා කැබිනට් සමාජිකේ එතකොට කැබිනට් මණ්ඩලෙම කියනවා මේ 2018 ගත්ත ඇමරිකානු ඩොලර් බිලියන 2.5 අයවැය කියෝගෙන යනකොට අයවැය සම්මත වෙන්න ඉස්සෙල්ලා ගත්ත තව 2.4 ඒ ගත්ත ගාන වැඩි කියලා ඒ නියෝජ්‍ය නායකයා මේ පක්ෂේ කියනවා කියනකොට මේ තව නියෝජ්‍ය නායකතුමෙක් කියනවා මුදල් අමාත්‍යවරයා වැඩි කරනවා රුපියල් 50කින් වතු වංශේ වැටුප එතකොට අනිත් නියෝජ්‍ය නායකයා කියනවා තේ වලින් ලාභ ලබා නැතයි කීම බොරුවක් කම්කරුවන්ගේ දිනක වැටුප 10කටත් මදි ඉදිරි රජයකින් වතු ජනයාට හොඳටම සලකනවා 172 වෙනි උදා ගම්මානයේ විවෘත කරමින් අගමැති සජිත් කියයි ඉතින් දැන් මේ ඔබතුමා ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යතුමා මේ රටේ වතු ජනතාව රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලනවා ඔබතුමාලා කියනවා බෑ එහෙම වැඩි කරන්න 50ක් දෙන්නම් ඒක තමයි රජයේ ප්‍රතිපත්ති තීරණය නියෝජ්‍ය නායකතුමා එළියට බහලා කියනවා වතු වල අප්‍රමාණ ලාභයි අසීමිත ලාභයි ලාභේ ගණන් හදලා account වල දාන්නත් බෑ ඒ තරම් අසීමිත ලාභ ලබන නිසා 10 නෙමෙයි ඊටත් වඩා පඩි වැඩි කරන්න ඕනේ ඒක ඇමතිවරයෙක් කියනවා කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන මේ ගිනි පොලියට ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ණය අරන් තියෙන එක වැරදි කියලා. තව ඇමතිවරයෙක් කියනවා මේ කම්කරුවන්ට මේ 1000කට
වඩාව අවසානයි ගරු ආචාර්යතුමනි.
ඒ නිසා අන්තෝජටා බයිජටා තුල අද මේ රටේ ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයට ආර්ථිකයේ 3%ට වැටිලා රුපියල මස්තබාල්දු වෙලා සංචිත කඩාගෙන වැටිලා මේ සඳහා අලුත් වැඩපිළිවෙලකට යාම සඳහා ඔබතුමාට කළ හැකි හොඳම දේ සිංගප්පූරු ගිවිසුම ගැන වචනයක් කියන්න ඕනි කරු කතානායකතුමනි ඒ සඳහා මම ඔබතුමාට දීපු දෙනවා ලිපියක් ඒ අනුව ඔබතුමා ක්‍රියා කරයි කියලා හිතනවා මේ රට තවදුරටත් නිදාස්කරණය කිරීම තුළින් ගොඩයන්ට බෑ ඔබතුමාට තියෙන හොඳම විකල්පය තමයි අපි අලුතෙන් ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් ඇති කරගෙන අලුත් වැඩපිළිවෙලක් යටතේ අලුතෙන් රට ගොඩනගෙන වැඩපිළිවෙලකට මාරුවෙන්ට ශක්තිය ධෛර්යය මේ අර බරට බර රත්තරන් වලින් හෝ ලැබේවා කියලා පතමින් මගේ වචන කීපෙමින් සමර්ථ ගන්න.